ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
දැන් අපි සූදානම් වෙමු මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් තත්ත්වෙත් කතා බහ කරන්න. සුපුරුදු පරිදි අද සඳුදා දවසේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම විශේෂංකයෙන්. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් දැන් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ මේ අලුත් තොරතුරු අපිට වාර්තා කරන්න. සුබෝදාසනක් අයබෝන් මනෝජ්.
අයබෝන් සුබෝදාසනක් දිල්රුක්ෂි.
අපි අද දවසේදී මුලින්ම අවධානයට ලක් කරමු වසර 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවුණු අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව වසර දෙකක් සපිරීම නිසා පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ ඇතිවුණු විවිධ පාර්ශවයන් හරහා ඇතිවුණු උණුසුම්කාරී වාතාවරණය පිළිබඳව අපි දැක්කා. කතෝලික ප්‍රජාව තමන් මේ ප්‍රහාරයෙන් අහිමි වී ගිය තමන්ගේ සමීපතමීන් ආදරණීයන් බොහොම සංවේදීව අනුස්මරණය කරන ආකාරය, මැල්කම් රංජිත් කාන්දිනල් පියතුමත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන අපි දුටුවා. ඒ විතරක් නෙමේ, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඉතාමත් මොනුසුම් ස්වභාවයක් ගත්තා මේ තත්වය හේතුවෙන්. අපි කැමති පාර්ලිමේන්තුවේදී සිදුණු කතාබහ, ඒ හරහා මතුවුණු විශේෂිත වූ ආන්දෝලනකාරී වාතාවරණය පිළිබඳව මුලින්ම අවධානයට ලක් කරන්න මනෝජ්.
ඔව්, විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු දෙකක් පිරෙන තැන පාර්ලිමේන්තුව රැස්වුණු අවස්ථාවේදී පක්ෂ විපක්ෂ නැති ඇමතිවරුන් ඊට විරෝධය දක්වන්න කටයුතු කරලා තිබුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැනදගෙන පාර්ලිමේන්තුවට ආවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැටසිලා පාර්ලිමේන්තුවට ආවා. ඒ අතර මන්ත්‍රීවරුන් තමන්ගේ අදහස් දැක්වීමේ අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ කරපු ප්‍රකාශ කීපයක් හින්දා පාර්ලිමේන්තුව ටිකක් උණුසුම් වුණු ගතියක් පෙන්නුම් කළා. පාස්කු කොමිසමේදී හෙළිවුණු ඇතැම් කරුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ හොයපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු නොවුණු කරුණු ඔහු පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර එක්තරා මේ IP ඇඩ්‍රස් එකක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් අල්ලගන්න කටයුතු කරන තියෙනවා. ඒ IP ඇඩ්‍රස් එක ඔස්සේ පරීක්ෂණ කරගෙන ගියාට පස්සේ ඒ අදාළ පුද්ගලයාත් එක්ක ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානීෙක් සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා තියෙනවා. මේවා පාස්කු කොමිසමේ ඉදිරිපත් කරපු කරුණු, නමුත් ඒවා මේ කොමිෂන් වාර්තාවේ අඩංගු වෙලා නැහැ. නමුත් උසාවියේ හිටපු නීතිඥවරු පවා මේ කරුණු දන්නවා කියලා හරින් ක්‍රාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළා. විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරු 4 දෙනෙක් මාරු කරලා තියෙනවා. ඒ අය මේ සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ පරීක්ෂණ මෙහෙවපු අය ඔවුන්ව මාරු කරලා මේ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකත් ඔහු අනාවරණ කරා. විශේෂයෙන්ම මේ මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත්තු පොඩි සහරාන් කියලා පුද්ගලයෙක්, ඒත් එක්කම නෞෆර් මෞලවි, අපි දැක්ක පහුගිය දවස්වල ආණ්ඩුව සඳහන් කරනවා පාස්කු ප්‍රහාරයේ මහමුලකරු තමයි මේ නෞෆර් මෞලවි කියන පුද්ගලයා කියලා. මේ පුද්ගලයින් දෙදෙනම අත්අඩංගුවේ ඉන්නවා. නමුත් මහමුලකරුවෝ කියලා කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ අයගෙන් කට උත්තරයක්වත් පාස්කු කොමිසමේදී අරගත්තේ නැත්තේ ඇයි කියලා හරින් ක්‍රාන්දු මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්න ගත්තා. මේ සමගම තමයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරින් ක්‍රාන්දු මන්ත්‍රීවරයාට යම් ආකාරයකින් බාධා කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට මුවා වෙලා මේ ප්‍රකාශ සිද්ධ කරනවා කියලා. ඒත් එක්කම තිස්ස කුට්ටියාරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් යම් අදහස් දැක්වීමක් කරා. ඒකට ප්‍රතිචාර දැක්වුව හරින් ක්‍රාන්දු මන්ත්‍රීවරයාත් මේ පාර්ලිමේන්තුවේ විවාදයෙන් පස්සේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා සහ හරින් ක්‍රාන්දු මන්ත්‍රීවරයා ගුටි බැටහුවම ආරෝපණ සිද්ධ කරගත්තා කියලා වාර්තා වෙනවා. ඉතින් දැන් කොහොම වුණත් හරින් ක්‍රාන්දු මන්ත්‍රීවරයාව මේ ප්‍රකාශ හරහා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තියෙනවා කියලා විපක්ෂ නායකවරයා ඊට පස්සේ දවසේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරා. කොහොම වුණත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මේ ලැබුණු තොරතුරු තමයි ඔහු සභාවේ ප්‍රකාශ කළේ. ඕන දෙයක් පාර්ලිමේන්තුවේ කියන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිතියක් තියෙනවා. භාෂණයේ නිදහසට බාධා කරන්න බෑ කියලා යම් චෝදනා කිරීමක් කරා. ජෝන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාත් එහිදි කිව්වේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට කිසිම මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්න බෑ, අපි එහෙම ඉඩ දෙන්නේ නැහැ. මොකද ඉර ගෙදර තියෙන දුක අපි හොඳටම දන්නවා. නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා බොරු කියන එක වැරදි, හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරයා අද කරන්නේ ඒක කියලා ජෝස්ටන් ප්‍රාන්දු ඇමතිවරයා ඒ පිළිබඳව සඳහන් කළා. කොහොමනම් හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරයා යම් තමන්ට අසනීප තත්ත්වයක් තියෙනවා කියලා රෝහල්ගත කරලා තිබුණා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හැම පෙනීම කියලා තියatre කියලා තිබුණා. අපි දැක්කා විවිධ පාර්ශ්ව චෝදනා කරනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීම තියෙන බයට තමයි හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරයා ගිහිල්ලා රෝහල්ගත උනේ කියලා. අපි දැක්කා විවිධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඔහු බලන්න යනවා, සයිත් ප්‍රේම්දාස් විපක්ෂ නායකවරයා, මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවරයා, මේ වගේ කීප දෙනෙක් ඔහුගේ සුවදුක් විමසන්න ගිහිල්ලා තිබුණා. ඔය අතර තමයි මේ දැන් පාර්ලිමේන්තුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරයා අදහස් දක්වපු අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරු නොහොබින වචන කියමින් පාර්ලිමේන්තුවේ ටිකක් කලහකාරී විදිහට හැසිරුණා. මේකේ තරම් යහපත් තත්වයක් නොවන නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කතානායකවරයා, නියෝජ්‍ය කතානායක රංජිත් සේමලා පිටිය මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. තමල් රාජපක්ෂ, කේලිය රබුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, මිතියස් බාකිර් මාකර්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, එම් ඒ සුමන්තිරන් මේ කියන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත, හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් හොයලා බලලා දත යුතු පියවර, ඒ වගේම ඉදිරියේදී මෙවැනි සිද්ධි ඇතිවීම වළක්වන්න ගන්න ඕන ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන්න මේ කමිටුවට බාර වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ පාස්කු ප්‍රහාරයත් එක්ක පාර්ලිමේන්තුවේ ඇති වුණු සිද්ධියට අදාළ ප්‍රමුඛ කාරණා විදිහට වාර්තා කරන්න වෙන්නේ.
ඔව්, පාර්ලිමේන්තුවේදී විශාල ආන්දෝලනයකට ලක්ුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ ඒ ප්‍රකාශයෙන් කොටසක් මම ඉදිරිපත් කරන්න කැමතියි.
ගරු නියෝජක කතානායකතුමනි, ඒ මිනිස්සයව නව්ෆර් මෞලවි කියන කෙනා තමයි මහමුලකාරයා කියපු මිනිස්සයව ජනාධිපති කොමිසමට සාක්ෂි දෙන්නවත් ගෙනාපු නැති මිනිහෙක්. එතකොට අඩුම ගානේ කොමිසමකට ගෙනල්ලා මෙහෙමයි අහවලා මහමුලකාරයා වෙන්නේ, මේ දේ තමයි මේ මිනිහා කරේ කියන එකවත් කියන්න අපේ ආරක්ෂාව බිඳ වැටලා තිබීම මහා ඛේදනීය තත්වයක් කියන එක මතක් කරනවා. පොලිසියේ CID බාර හිටපු නිලධාරීතුමා තමයි ඉස්සෙල්ලම අල්ලගන්නේ IP address එකක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච මිනිහව. IP address එක හරහා ගියාට පස්සේ කවුද සාකච්ඡා කරේ කියලා හවුෙන්නේ ලංකාවේ බුද්ධිංශයේ නිලධාරියෙක්. මේකකට තනකවත් කොමිසමකවත් මේක එලියට ආවේ නැහැ. මම මේ කියන්නේ සෝස් එක අනුව කියන්නම්. කොතනින්ද කියන්නේ? පාස්කු කොමිසමේ එලියට ආපු, හැබැයි වාර්තාවේ නැති උසාවියේ එතන හිටපු ලෝයර්ලා දන්න මේ දීපු සාක්කියක් ගැන. ඒ සාක්කිය එලියට ආවේ නැහැ ගරු නියෝජ කතානායකතුමනි. ඒ සාක්කියේ තියෙනවා ඒ නිලධාරියාව අත්අඩංගුවට ගත්තම, ඒ බුද්ධිංශයේ නිලධාරියාව අත්අඩංගුවට අරන් කට උත්තරයට ගෙනාපුවම හමුදාවේ බුද්ධිංශයෙන් අරගෙන මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරන් ගියා කියන එක කොමිසමේ තියෙනවා. කොමිසමේ දීපු සාක්කියක්. ඒක ඇවිත් නැහැ. හමුදාවේ බුද්ධිංශ නිලධාරියෙක් IP address එකක් එක්ක සාකච්ඡා කරපු එකක් ගැන පොලිසිය ශානිය බේසකර අල්ලනවා. අද වෙනකොට CID විතර තිලෝ විතරක් CID ඩිරෙක්ටර්ස්ලා 4 දිනක් මාරු කරලා තියෙනවා. නන් ටික කියන්නේ. SP ජයසිංහ, තිසේරා, ලොකු හෙට්ටි, කලනසිරි, රංජිත් වෙදසිංහ, SP ලවන, නුවන්නසංක, WB දර්ශිකා කුමාරි, WCI හෙල්ල උඩගේ, WCI නිරෝෂණී හේවාපදරණ, WCI දීපානි මණිකේ, චීෆ් ඉන්ස්පෙක්ටර් කීර්තිසිංහ, ඇල්ලපොළ විජේතුංග, කොමේ නිලධාරි, මේ ඔක්කොම නිලධාරි මාරු කරලා මේ මිනිස්සු තමයි CID පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරේ. සානි අභේසය කරව 16 වෙනිදා ඡන්ද දිනනවා, 22 වෙනිදා කෙලින්ම ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා පියන් කෙනෙක් කරලා. ඊට පස්සේ නියෝජ කතානායකතුමනි, ඒ මිනිහා හිරේ දානවා. දැන් ප්‍රධාන පරීක්ෂණය කරපු මිනිහා හිරේ ගියාම, ප්‍රධාන පරීක්ෂණය කරපු පොලිසිය මිනිසුන්ව මාරු කරපුවාම මොකද්ද මේ වහන්න දන්නේ?
දැන් ඔය දරුණු ප්‍රකාශය සම්බන්ධව CID එකෙන් කට උත්තරයක් ගන්නට හරින් ප්‍රනාන්දු මහතාගෙන් සූදානම් වෙනවා කියලා තොරතුරක් වාර්තා වුණා. අනතුරුව හරින් ප්‍රනාන්දු මහතා රෝහල්ගත වුණා යම් අසනීප තත්ත්වයක් යටතේ කියලායි තොරතුරු වාර්තා වුණේ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව බලන්න ගිහිල්ලා හිටියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. එහිදී ඔහු යම් අදහසක් පළ කරලා තිබුණා මේ ආකාරයට.
හරින් ෆර්නාන්ඩෝ මැතිතුමාව අත්අඩංගුවට ගන්නවා නම් සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් නියෝජනය කරන එහි නායකය හැටියට එනම් අපිවත් අත්අඩංගුවට ගන්න. අපි ලෑස්ති හිරගවල් වල ලගින්න.
දැන් ඒකට පිළිතුරක් ලබා දීලා තිබුණා අඳු පක්ෂයේ වෙනුවෙන් වරායහා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන.
සීඩ එක කට උත්තරයක් ගන්නයි කුවම මෙහම බයන මේ කාඩ බෝඩ් වීරෝන ති මේගේ කාඩ බෝඩ් වීරෝකොම මහජ නියෝජිතයවෙන් අපි හන හරි මහත්ත මොකද ඔච්චර බය පපු අල්ලගන පෞද්ජලිකරු හලකට ගහිල්ල සජිත් මහත්තය කියන අරින් ප්‍රනාන්දු අත්තරන් ගොඩ ගන්නන අපි අත්ජන්න නලු අනේ සජිත් මහත්තයෝ තමුන්නාන්සේ ජනාධිපති මැතිවරණය පරදිච්ච ගම කකුල්ක බෙවලල තමුන්නාන්සේ තැංගිලා හිටිය හැංගිලා ඉඳලා ගෝටාබේ රාජපක්ෂ ජනාධිපත්තුමාට තමුන්නාන්සේ දුරකතනයෙන් කතා කරලා අනේ අපට කරදර කරන්න එපා දේශපාලන එපා වෙලා තියෙන්නේ මම අර කැලේකට ගිහලා සතෙක් ෆොටෝ ගහගෙන ඉන්නම් කියපු සජිත් මහත්තයා දැන් කියනවා අපිවත් අත්තරන් ගොඩ ගන්න කියලා
එතකොට අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරයෙන් මීට වසර දෙකකට කලින් මියගිය ඇවලුන් ඒ වගේම විපතට පත්වුවන් සම්බන්ධව ඥාති හිත මිත්‍රාදීන් බොහෝ සංවේදීව සිටිනවා. ඔවුන්ගේ පාර්ශවයෙන් සහ කාදිනල්තුමන්ගේ පාර්ශවයෙන් මොනවද අපිට වාර්තාවන තොරතුරු?
පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙලා අප්‍රේල් 21 වෙනිදාට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. අපි දන්නවා පුද්ගලයන් 269කට ජීවිත අහිමි වුණා. පුද්ගලයන් 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා. පවුල් 400කට අධික සංඛ්‍යාවක් මේ හරහා යම් ආකාරයෙන් බලපෑමට ලක් වුණා. ඉතින් මේ අය සී කරලා අප්‍රේල් 21 වෙනිදා උදේ 8:45ට විනාඩි දෙකක නිහඬතාවයක් ආරක්ෂා කරන්න සියලු දේවස්ථානවල කටයුතු සූදානම් කරලා තිබුණා. ඒත් එක්කම මේ ප්‍රධාන දේවමය පැවැත්වුණේ කොච්චිකඩේ සාන්තෝනි දේවස්ථානයේ. මෙහිදී කාදිනල් හිමිපාණනුත් මේ අවස්ථාවේදී විවිධ අදහස් ඉදිරිපත් කළා. ප්‍රහාරය සිදු වෙලා වසර දෙකක් ගත වුණත් මේ මිනිස් සංහාරය සිද්ධ කරේ කවුද, මොන හේතුවකටද, කාගේ වමනාවකටද කියන කාරණේ පිළිබරව කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රජයේ අනෙකුත් ආයතන අපෝසත් වෙලා තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. ඒත් එක්කම ඉක්ුත් රජය වගේම වර්තමාන රජයත් මේ සම්බන්ධයෙන් උදාසීනව කටයුතු කරනවා. දේශපාලන සුළඟ හමන පැටි අනුව තීරණ ගන්න එක තමයි ඔවුන් අනුගමනය කරන ලිස්සන සුළු ක්‍රියාපිළිවෙත කියලා ඒ සම්බන්ධයෙන් තමන් කනගාටු වෙනවා කියලත් අග්‍රරජ ගුරුතුමන් මෙහිදී සඳහන් කළා. ඉතින් ඒ ආකාරයෙන් පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු ජනතාව සිහිපත් කරන්න කටයුතු කරනවා අපි දැක්කා.
පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා බහ කරද්දී තවත් විශේෂිත සිදුවීමක් පසුගිය සතියේදී සිද්ධ වුණා. ඒ තමයි පාස්කු ප්‍රහාරකයන්ට විවිධ ආකාරයෙන් ආධාර අනුබල දීම කියන කාරණාව මූලික කරගෙන හිටපු අමාත්‍ය රිෂාත් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා රියාජ් බදියුදීන් කියන දෙදෙනාම අත්අඩංගුවට පත් වුණා. මේකත් ටිකක් සමාජයේ කලඹුණු සිදුවීමක් බවට පත් වුණා. මොකද රිෂාත් බදියුදීන් මහතා මේ කාරණාව මතරම් පදනම් කරගෙන මීට කලින් CID කැඳවලා යම් ප්‍රකාශ ලබා ගත්තා. ඒ වගේම රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබුණා. නමුත් කිසිදු සාක්ෂියක් නැහැයි කියලා තමයි ඔහුව මුදා හැරියේ. දැන් නැවතත් ඔහුව එම කාරණාව සම්බන්ධයෙන්ම යලිත් වතාවක් අත්අඩංගුවට පත් වෙනවා. මේක ටිකක් කතා බහට ලක් වෙන කාරණාවක් බවට අපි දකිනවා මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මම කැමති මේ සම්බන්ධව වෙන සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න මනෝජ්.
ඔදිලක්ෂෝප කිව්වාගේ මේ පාස්කු ප්‍රහාරය ගැන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් මීට කලොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත්තා. ඔහුගේ සොහිරා රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාහිරයේ රඳවාගෙන ප්‍රශ්න කරලා ඔහු මුදා හැරියා. ඊට පස්සේ තමයි නැවතත් මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. දැන් ඔහුව පෑ 72ක කාලයක් මේ දෙන්නවම රඳවගෙන ප්‍රශ්න කරනවා කියලා පොලිසිය කියනවා. ඔවුන්ට එල්ලවෙන චෝදනාව තමයි පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල ලබා දීම, ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම. මේ හේතුව හින්දා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පදත යටතේ මේ අය අත්අඩංගුවට ගත්ත කියලා තමයි පොලිසිය සඳහන් කළේ. ඉතින් දැන් ඔවුන් පැය 72කට අමතරව දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලත් වාර්තා වෙනවා. දැන් අපි දැක්කා ඔවුන් සම්බන්ධයෙන් සමාජයෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. කතෝලික ප්‍රජාව අතරින් චෝදනා එල්ල වෙනවා. ඉතින් යම් චෝදනාවක් එල්ල වුණාට පස්සේ ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම තමයි සිදු කරන්නේ. විශේෂ අමාත්‍ය රියාඩ්මිරල් සරත් වීරසේකර ඇමතිවරයාත් සඳහන් කළේ මේ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ හින්දා ඔවුන්ගෙන් රඳව ප්‍රශ්න කරන්න සූදානම් අවස්ථාවේ ලබා ගත කියලා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න යන අවස්ථාවේදී යම් කාරණා සිද්ධ වුණා. ඔහු විමසීමක් කළා. කතානායකවරයා දැනුවත් කරලාද තමන් අත්අඩංගුවට ගන්නාවේ, වරෙන්තු ලබාගෙන දාවේ, තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ, පක්ෂ නායකයෙක්, එහින්ද කතානායකවරයා දැනුවත් කිරීම අවශ්‍යයි. ඒ වගේම තමන් ඊට කලින් දවසේ මුළු දවසම පාර්ලිමේන්තුවේ රැඳිලා හිටියේ. තමන් ගැන කිසිම වචනයක් පාර්ලිමේන්තුවේදීවත් කතා කරේ නැහැ. හදිසි අත්අඩංගුවට ගන්න පාන්දර දෙකට තුනට ගෙවල් වලට ඇවිල්ලා මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්න කරා. කොමුණත් අවසාන වශයෙන් ඔවුන් මේ ආකාරයෙන් රඳවගෙන ප්‍රශ්න කරන්න තීරණය කර අත්අඩංගුවට ගත්තයින් පස්සේ දැන් දින 90ක් රඳවගෙන ප්‍රශ්න කරන්න අවසර ලබා ගන්නවා කියලායි වාර්තා වෙන්නේ.
හොඳයි, මේ සම්බන්ධව යම් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන්. එහිදී ඒ පක්ෂය නියෝජනය කරමින් කිහිප දෙනෙක් අදහස් දක්වනවා අපි දුටුවා. විශේෂයෙන්ම අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධව දැඩි විරෝධයක් තිබුණු වගේ තමයි අපිට පෙනියන්නේ. මෙතනදී සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජනය කරමින් නීතිඥ රුෂිඩ් හබීබ් අදහස් පළ කළා මෙන්න මේ ආකාරයට.
මානව හිමිකම් කොමිෂන් සභා පනතනුව අත්තරංගොඩ පත්තුන ඕනෙම කෙනෙක්ට ළඟම ඥාතියෙකුට ලිඛිතව ඒ හේතු කාරණා සහ අත්තරංගොඩ ගන්න නිලධාරීන්ගේ විස්තර ටික ඔහු අරන් යන පොලිස් ස්ථානයේ හෝ රැඳවුම් තබා ගන්න ස්ථානය සම්බන්ධයෙන් ලිඛිතව දෙනු දිය යුතුයි. ඒ වගේ කටයුත්තක් එයි තාම කෙරෙලා නැත්ද කියන එක සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
ඔය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපතිවරයා අමීර් අලි මහතා මෙන්න මේ ආකාරයෙන් අදහස් පළ කර සිටියා.
මාධ්‍ය ප්‍රකාශය තමයි රියාජ් බදරුද්දීන් අත්අඩංගුවට අරගත්ත කාලයේදී කිව්වා ඒකට සාක්ෂි තියෙනවා කියලා කිව්වා. මාස පහමාරක් තියාගෙන ආයේ ආව රිලීස් කරන වෙලාවේදී කිව්වා යාට සාක්ෂි ඔක්කොම අපි පරීක්ෂා කරලා බලුවා ඒක නැති හින්දා අපි උදාහරණවා කියලා කිව්වා. ඇත්ත මොකද්ද බොරු මොකද්ද?
ඔව්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.
පාස්කු ප්‍රහාරය වීමට පෙර යම් සිදුවීම් රැසක් සිදු වී තිබෙනවා. පන්තිවලට සහභාගී වීම, අන්තවාදී මත පැතිරවීම, යම් ආකාරයකට මොවුන්ගේ ක්‍රියා සඳහා මුදල් යෙදවීම, මෙම කාරණා සම්බන්ධයෙන් ලැබුණු පුද්ගල සාක්ෂි, ඒ වගේම පරිවේශනීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි, තාක්ෂණික සාක්ෂි සහ අස්පර්ශ සාක්ෂි උපයෝගී කරගෙනයි මොවුන් මේ ආකාරයට පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ පරීක්ෂණ තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ සම්බන්ධව විවිධ මූල්‍ය ආයතන හරහා මුදල් හුවමාරුවීම්, චෙක්පත් ලබා දීම, ඉලෙක්ට්‍රොනික ආකාරයට ගනුදෙනු සිදුවීම් පිළිබඳවත් දැඩි විමර්ශනයක් කිරීමට විමර්ශකයින් සූදානම් වෙමින් පවතිනවා.
ගෙවිලගිය සති දෙක තුන තුළදී විශේෂිත අවධානයට ලක්වුණු පෝට් සිටි ව්‍යාපෘතිය සහ මේ පෝට් සිටි එකේ සිටින මෙතනම් මේ වරාය ආර්ථික කොමිසම් පනත් කිටුම්පත පිළිබඳව වන සාකච්ඡාව සම්බන්ධව මම තවදුරටත් කරුණු විමසන්නට කැමති අද දවසේදීත් මනෝජ්. අපි පසුගිය සතියේදී මේ සාකච්ඡාව අවසන් කළේ මේ වරාය ආර්ථික කොමිසම් කිටුම්පතට එරෙහිව ගොනු කරලා තිබුණු පෙත්සම් 20කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව කරුණු සඳහන් කරමින් එය විභාගයට ගැනීම සඳහා කරුණු විමසීම සඳහා දින නියම කිරීමට නියමිතයි කියලත් අපි තොරතුරු වාර්තා කළා. අපි දැක්කා මේ පෙත්සම් සියල්ලම කැඳවා අවසන් කළ වගට පසුගිය සතියේදී. මොනවද උසාවිය පැත්තෙන් මේ සම්බන්ධව ලබා දුන්න නිර්දේශ සහ අවසන් තීන්දු?
ඔව්, විලුක්ෂි, මේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරලා තියෙන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් 50 ව්‍යවස්ථානුකූලභාවය මේ අභියෝගයට ලක් කරලා ඉදිරිපත් කරලා තියෙන විශේෂ පෙත්සම් වලට අදාළව සියලුම වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් කළා. ඒ අනුව මේ 50 අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට ලබා දෙන්න නියමිතයි කියලායි වාර්තා වෙන්නේ. මේ පෙත්සම් වලට අදාළව මේ පාර්ශ්වයන්ගේ ලිඛිත දේශන ලබන අගහරුවාද දවස තුළ ලබා දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් කාර පාර්ශ්ව වලටත් අතරමැදි පාර්ශ්ව වලටත් නියෝග කළා. කොමුණත් මේ ලිඛිත දේශනට අදාළ මෘදු පිටපත් ඊමේල් පණිවිඩ හරහා සඳුදාට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න කියලා නියෝග කළා. කොමුණත් මේ වාචික දේශන අවසන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වරිය කිව්වේ මේ 50 කෙටුම්පතේ කිසිම වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. ඒ අනුව මේ 50 කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කරන්න පුළුවන්, ජනමත විචාරණයක් හෝ විශේෂ බහුතරයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අතිරේක සොලිසිටර් ජනරාල් වරිය සඳහන් කළා. ඉතින් ඔබත් කිව්වාගේ දේශපාලන පක්ෂ සංවිධාන ඇතුළු පාර්ශ්ව 19ක් පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා. ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව වෙනුවෙන් අතරමැදි පෙත්සමුත් ඉදිරිපත් කරලා තිබුණා. මේ සියල්ල සලකා බලලා තමයි මේ යෝජනාවන් ඉදිරිපත් කරේ. විශේෂයෙන් මේ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට පත් කරන සමාජිකයන් කීප දෙනෙක් ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට අවශ්‍ය නම් යෝජනා කරන්න ජනාධිපති ලේකම්වරයා ආචාර්ය පී.බී. ජයසුන්දර සූදානම් කියලා ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. මේකත් යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් කියලා තිබුණා. මේ පත්කරන පුද්ගලයන් ශ්‍රී ලාංකිකයින් නොවෙන්න පුළුවන් කියලා අවශ්‍ය නම් කීප දෙනෙක් ශ්‍රී ලාංකිකයන් බවට යෝජනා කරන්න පුළුවන් කියලා ජනාධිපති ලේකම්වරයාගේ පාර්ශවයෙන් සඳහන් කරලා තිබුණා. ඉතින් එවැනි කාරණා මැද්දේ මේ සම්බන්ධයෙන් වාචික දේශන අවසන් වුණා. ඉදිරියේ කතානායකවරයාටයි ජනාධිපතිවරයාටයි මේ සම්බන්ධයෙන් අවසන් වාර්තාව ලබා දෙන්නේ නිසයි.
අපි අවසාන වශයෙන් විමසා බලමු ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය සම්බන්ධව මේ වෙනකොට වාර්තාවන තොරතුරු. අපි දන්නවා අසල්වාසී ඉන්දියාව මේ කොරෝනා සම්බන්ධව මේ වෙනකොට දැඩි ලෙසින් පීඩාවට පත්ව තිබෙන අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ තත්ත්වයත් එතරම් සුබදායක නොවන වගට තමයි අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවලා තියෙනවා. මේ සම්බන්ධව රජයේ විශේෂ නිර්දේශ ක්‍රියාමාර්ග, ඒ වගේම කොවිඩ් මර්ධනය සඳහා මේ වෙනකොට ගෙන ඇති අලුත් ක්‍රියාමාර්ග, ඒ වගේම කොවිඩ් තත්ත්වය සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන අලුත් තත්ත්වය පිළිබඳවත් අවසාන වශයෙන් මම විමසා දැනගන්නට කැමතියි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවලා ගියා පහුගිය 24 වෙනිදා. නැවතත් යම් කොවිඩ් හිසේස වීමේ තත්ත්වයක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙනවා. ඒත් එක්කම මේ වෙනකොට ලංකාවේ පැතිර යන කොරෝනා ප්‍රභේදය මීට කලින් ව්‍යාප්ත වෙච්ච ප්‍රභේදයන් එක සලකා බලද්දී වැඩිපුර භයානක බවක් පෙන්නුම් කරනවා කියලා වෛද්‍ය විශේෂඥවරුන් සඳහන් කරනවා. මේ ප්‍රභේද මොනවද කියලා ඉදිරි දින කීපෙදී හඳුනා ගන්න සූදානම් බවක් කියනවා. දැන් ආයමත් ලංකාවේ කොරෝනා පාලනය සඳහා වන නීති මාලාවක් අලුතෙන් සකස් කරලා තියෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති පවත්වන්න අවසර හම්බ වෙන්නේ නැහැ. ගෘහස්ථ උත්සව, එලිමහන් උත්සව, සම්මන්ත්‍රණ, මහජන රැස්වීම මේවා පවත්වන්න අවසර නැහැ. දැන් හෙට දිනේ ඉඳලා රාජ්‍ය උත්සව තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය උත්සව නතර කරලා තියෙනවා, පෞද්ගලික උත්සවත් නතර කරන්න කියලා තියෙනවා. ඒත් එක්කම මේ කාලය ඇතුලේ ළමා උද්‍යාන, සැනකෙළි, සංගීත සම්දර්ශන, වෙරළ සාද මේවා තහනම්. ඒත් එක්කම පාසල්, පෙර පාසල්, දිවාසුරැකුම් මධ්‍යස්ථාන පවත්වන්න පුළුවන්. ඒවයේ ධාරිතාවෙන් 50%ක් පමණක් සහභාගී වෙනවාගෙන මංගල උත්සව සඳහා සහභාගී වෙන්න පුළුවන් සංඛ්‍යාව 150යි. අවමංගල්‍යයක් සඳහා 25 දිනකුකින් සමන්විතව ඒ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. අත්‍යවශ්‍ය සේවාවලට අවසර හම්බ වෙනවා. කාර්යාල, පෞද්ගලික කාර්යාල, අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන මේවායේ සේවකයන් ගෙන්වා ගැනීමේදී ආයතන ප්‍රධානියාට යම් බලයක් පවරලා තියෙනවා. මේ ආදී වශයෙන් රට තුළ යම් සීමා සහිතව ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න නිර්දේශ කරලා තියෙනවා. ඊයේ දවසේ ජනාධිපතිවරයා සඳහන් කරේ ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකට, තුන්වෙනි ලෝකයේ රටකට ලොක්ඩවුන් ක්‍රමවේදය එච්චර සුදුසු නෑ, ආර්ථිකමය වශයෙන් කටයුතු කරන්න අපහසුයි. මේ සඳහා තියෙන එකම වැඩපිළිවෙල එන්නත් කරන වැඩපිළිවෙල, ඊට අපශ්‍ය පහසුකම් රජයේ සපයනවා, ජනතාව වගකීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම කළා. ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාව හැර වෙනත් ලබා ගන්න පුළුවන් රටවල් සමග සාකච්ඡා කරන්න, ඒත් එක්කම රුසියාවේ ස්පුට්නික් එන්නත ගෙන්වා ගන්න ඉදිරි කාල සීමාවේ වැඩි වශයෙන් ගෙන්වා ගන්න කටයුතු කරන්න සූදානම් කියලා සඳහන් කළා. සයිනෝෆාම් එන්නතට අනුමැතිය ලැබුණට පස්සේ දැනට ලැබිලා තියෙන මාත්‍රාත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ආකාරයෙන් එන්නත් කරන වැඩපිළිවෙලට ලංකාව සූදානම් කියලා ජනාධිපතිවරයාත් සඳහන් කරලා තිබුණා. ඉතින් මෙවැනි වාතාවරණයක් තුළ ඉදිරිය ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්නයි සූදානම. අවුරුදු කාලයේ නුවරඑළිය, අනුරාධපුර, කතරගම මේ වගේ ප්‍රදේශවල විශාල වශයෙන් ජනතාව ගැවසුණා. ඒ හින්දා ඉදිරි සති දෙක තුළ ඒ ගැවසීම ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තියක් සිද්ධ වෙන්න පුළුවන් කියන උපකල්පනයක ඉන්නවා. ඒවා පාලනය කිරීමේ කටයුතු තියෙන්නේ. මේ අපි කතා කරන අද දවසත් ලංකාවේ පොහොය නිවාඩු දවසක්. ඒ අනුව සඳුදා දවස දීර්ඝ සතියන්තයක්, දවස් තුනක නිවාඩුවක්, විවිධ ප්‍රදේශවලට එන්න එපා කියලා ඉල්ලීම් කරලා තිබුණා. විශේෂයෙන් නුවරඑළිය, අනුරාධපුර, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට. නමුත් විශාල වශයෙන් මේ සතියන්තයේ ජනතාවේ ප්‍රදේශවල ගැවසුණා කියලා ආරංචි වෙන්නේ. කොමුණත් අවධානයෙන් අවධානමින් කටයුතු කරන්න තියෙන කාල සමයක් ගත වෙමින් පවතින්නේ.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා මේ කෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් තොරතුරු අප වෙත සමීප කරන්නට සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුති ආයුබෝවන්. එහෙමනම් අපි නැවතත් හමු වෙමු ලබන සතියේ සඳුදා.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.